ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
ස්තුති මුලසන රුඩා මැතිණෙනි. මේ අවස්ථාවේදී මම ප්‍රථමයෙන්ම කියන්න අවශ්‍යනේ අමාත්‍යංශ වැදගත් දෙකක් එකට තියෙන එක. මම හිතන්නේ අපට කතා කිරීමේ හැකියාව අඩු වෙනවා. නමුත් ඒ කරන්න පුළුවන් දේ තුලින් අපි ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී ඇමති විමල් රත්නායක තුලින් දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සම්බන්ධයෙන් අපි අගය කරන මොකද ඒක කළ යුතු දෙයක්මයි. මේකේ මොඩර්නයිස් කරනකොට මේක රැඩිකල් විය යුතුයි. මොකද රැඩිකල් විය නැත්නම් අර ලාල් කාන්ත වගේ ඒක රැඩිකල් එකේ යන්න කරන්න බැරි නෑ යන්න කියන එක. ඒ වගේ අවස්ථාව ඇති කරන්න අවශ්‍යයි කියන එක මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම මේකේ රජයේ සේවකයන්ට අර වේක් අප් කෝල් දෙන එක මම හිතන්නේ ඒක යම් විදිය අගය කරන්න ඕනේ. කොන්දක් ඇතිව කියන්න පුළුවන් එක. දැන් මේ සම්බන්ධයෙන් හැබැයි කියලා වැඩක් නෑ. අපි ඕවර්ටයිම් තාමත් බිලියන් 5ක් ගෙවනවා. තමාගේ මුළු පරිනඩි ඔක්කොම ගණන් ගෙනකොට ඒ වගේම 100%ක් ඕවර්ටයිම් ගෙවනවා නම් එතනින්ම ප්‍රශ්නේ පටන් ගන්නවා. ඒ වගේම මම කැමතියි කොළඹ දිස්ත්‍රික්කයේ ඒ කැලිනි වැලි බෙල්ට් එකේ සම්බන්ධයෙන් ඒක ඉලෙක්ට්‍රිෆිකේෂන් කරන එක මම හිතන්නේ කරන්නම අවශ්‍යයි. මේකේ ඒක තුලින් ඒ මීට වැඩිය ලාභදායි තත්වයක් ඇති කරන්න අවශ්‍යයි. නමුත් මේක මම හිතන්නේ මුලින්ම කළ යුතු දෙයක්. ඒ වගේම මොකද වෙලාව සීමිතයි. ඒ නිසා අමාත්‍යංශ දෙකක් තියෙන නිසා මම පුළුවන් තරම් ඉක්මන් කරනවා. අනිත් එක තමයි පුද්ගලික අංශයෙන් ට්‍රක් ෂෙයරින්. මේකේ රජයේ තියෙන ප්‍රාග්ධන හිගය අනුව කවදාක්වත් මේ දුම්රියන් නිවැරදි අලුත් වැඩිය කරන්න බෑ. මේක කවදාක්වත් පුද්ගලික අංශයේ තියෙන ඉලක්කය තකා රජයට ගෙනියන්නත් බෑ. ඒ මේ අවස්ථාවේදී මං හිතන්නේ ට්‍රක් ෂෙයරින් සහ මේකේ එන්ජින් ෂෙයරින් ඒක කරන්න පුළුවන් නම් මම හිතන්නේ ලොකු වෙනසක් එතන ඇති කරන්න පුළුවන් වේවි. ඉතින් මේක බය නැතුව ගන්න පුළුවන් තීන්දුව. නැත්තම් මේක අවුරුදු 76 නෙමෙයි, ඔබතුමාලා තව අවුරුදු දෙකක් ගියත් ආයිත් 79 කට කියන්නේ මේකම වුණා කියන එක. ඉතින් ඒක බය නැතුව එවැනි තීන්දු ගත යුතුයි කියන එක මම මේ අවස්ථාවේ කතා කරන්න කැමතියි. ඒ වගේම තමයි එක්ස්ප්‍රෙස් වේ අපේ කඩවත මීරිගම නැවත ඒක ආරම්භ කිරීම හොඳයි. වගේම එදා අර කවුද පාර ගහක් තියාගෙන පදාගෙන හිටපු දේවයන්ගේ නිසා බිලියන 158 අද බිලියන 375කට, ඒ කියන්නේ 216ක් වැඩිලා තියෙනවා. මේක මොන විදිහකින් කිව්වත් අමතුමා කොස්ට් ටු ඩෙලිවරි හරි කමන්නේ. ඒක මම ඒක දන්න විදිහට මම ඔය කියනවා. ඒක අන්තිමට බලන්න, ඒක ඔබතුමාලා කියන 28 ඉවරනකොට රයිට් කමන්නේ මොන විදිහකින්වත්. හැබැයි ඒක රියලිස්ටික් කොස්ට් එක අන්තිමට වෙන්නේ එකයි. ඒ නිසා 375 බිලියන් මම එදා කිව්වා වගේ යුවන් එක ඒක හෙජ් කරන එක විතරයි අවශ්‍ය වෙන්නේ. නැත්තම් පෝට් එකේ අර යෙන් ලෝඩ් එක වගේ තිබ්බ ප්‍රශ්නේ තමයි ඇතිවන්නේ. ඒක මම කියන්නේ ඒ යුවන් එක ටිකක් ශක්තිමත් වෙ ඉදිරියට යන එකක් තමයි පේන්න තියෙන්නේ. ඒ කරන ගමම්ම ඒකේ ඉතුරු දේ තමයි කරන්න තියෙන්නේ රුවන්පුර මේක එක්ස්ප්‍රෙස් වේක. මේක මං හිතන්නේ රජය කරන්න බැරි වෙනවා. මේක ඩිසයින් බිල්ඩ් ඔපරේට් ඇන් ට්‍රාන්ස්ෆර් කොන්සෙප්ට් එක ගෙනියන්න ඩෙෆිසිට් ෆයිනන්ස් එක දීලා. මොකද නැත්තම් වෙන්නේ කවදාකවත් ওই ප්‍රශ්න ඉවර කරන්න බැරි වෙනවා. ඒ වගේම තමයි කැලණි බ්‍රිජ් එක කොළඹ දිස්ත්‍රික්කය තුල ඒ කැලණියෙන් පටන් ගන්න එක එදා තිබ්බ අතුරුගිරිය යනකම්. මේකේ අතුරුගිරියේ කොස්වත්ත ගැන දැන් ප්ලෑන් කරගෙන යනවා. කරුණාකර මේක අතුරුගිරිය හරි පන්නිපිටියට ඒක කනෙක් කරන්න පුළුවන් නම් මේක ඉබේම ඒකත් ප්‍රයිවට් සෙක්ටර් කොන්සෙප්ට් එකකින් ගෙනියන්න. ඉති ජඩ්මන්ට් එක තියෙන ටෙන්ඩර් කලුත් වැඩිය කරන්න එහෙනම්. ඒව තියෙනවා. ඒ කියන ගමන්න චුට්ටක් වෙනස් කරලා එක්ස්ප්‍රෙස් අපේ පාරවල් උඩ එලිවේටඩ් එක්ස්ප්‍රෙස් එක ගෙනියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් තායිලන්තේ කරලා තියෙන ඕකයි. ওই වෙට්ලන්ස් කියලා මේ රටේ ජනතාව ජීවත් කරන එක ඉස්සර වැඩේ කරන්න අවශ්‍යයි. මේකේ එන්වයරන්මෙන්ටල් ඕව එම්ෆසිස් එක කරන්න යන එක නෙමෙයි මෙතන තියෙන වැඩේ. මම නම් හිතන්නේ මොකද රට අපි දැන් එහෙනම් සීගිරියක් හදන්න ගියොත් කවදාකවත් ලංකාවේ හදන්න බැරි වෙනවා. ඉතින් දෙයියනේ අපි පරිසරය ගැන හිතන්න ඕනේ. නමුත් හිතනකොට ඊට වැඩි අපේ ජනතාව ගැන හිතන්න අවශ්‍යයි. ඒ ගැන හිතලා තමයි පරිසරය ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ. මේ පිටරට සුද්ධ ඒගොල්ලන් රටේ පරිසරය කාලා දාලා ඊට පස්සේ ලංකාවේ වෙන දියුණු වෙන රටකට ඇවිල්ලා කියනවා කොහොමද අපි පරිසරය රකින්න අවශ්‍ය වෙන්නේ කියලා. ඒ නිසා මං හිතන්නේ ඊට වැඩි ඕනකමින් මේක කරන්න අවශ්‍යයි. ඊටු එක තමයි UD එක. මේ UD එක තියෙන්නේ ලොකු දෙයක්. කොළඹ දිස්ත්‍රික්කයේ අපේ උතුරු කොළඹෙන් පටන් ගත්ත ඒ ගෙවල් ටික අපි ජනතාවට ඒක පරිත්‍යාග කරනකොට කොළඹ දිස්ත්‍රික්කේ තාම ගෙවල් මහිතන 23000ක් තියෙනවා. තාම ඔප්පුව පරිත්‍යාග කරලා නැහැ ජනතාව වෙනුවෙන්. කරුණාකර මේක කර මේ නිර්දේශපාලි කරන්න. එදා කරන අවස්ථාවේදී අපි මේක කරේ ජනතාවට අයිතිවාසිකමක් පවරා දෙන එක. ඒක දුන්නාම මේගොල්ලෝ ව්‍යවසායකයන් බවට පරිවර්තනය වෙන එක. කරුණාකරලා අද ගෙවල් තියෙනවා 3800ක් තාම ඒකට හිමි පදිංචිකරුව ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා කරුණාකරලා ඒක ඒ ගමන කරන්න. ඒ වගේම පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් වල මං හිතන්නේ හොඳම දේ කරන්න තියෙන මේ අවස්ථාව රජයේ තියෙන ඉඩම් පුද්ගලික අංශත් එක්ක බද්ධ වෙලා මේකේ තක්සේරුව වැඩි අවශ්‍ය ප්‍රමාණයට වැඩි තක්සේරු කරන්නේ නැතුව එකට ඒකබද්ධව වැඩ කරන්න විකුණන අවස්ථාවේ ඒකේ තියෙන වටිනාකම බලලා ඒක තුලින් වැඩ කටයුතු කරන්න කියන එක මම මේ අසි මතක් කරනවා. මොකද UDA කේ අපේ රටේ ආර්ථික ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට මයිතනේ මුලගස්සන්න පුළුවන්. ඒ නිසා කරුණාකර මේ දෙන තක්සේරුව මුලින්ම පටන් ගත්තොත් රජයේ තක්සේරුව අනුව මේක කරන්න ගියොත් කවදාක්වත් අපට බැරි වේවි මේකේ ඉදිරි සංවර්ධනයක් යොමු කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. ඒ නිසා මම මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නවා. කරුණාකර ඒකේ වාණිජකරණය වගේම මේක ප්‍රායෝගික භාවයේ පාවිච්චි කරලා කටයුතු කරන්න. දැන් මේ අවස්ථාවේදී අපි ගෙවල් මහිතනේ 53ක් හදලා තියෙනවා. මේකේ තක්සේරුව පාවිච්චි කරා නම් කවදාක්වත් එතන ගෙවල් හදන්නේ නැහැ. නමුත් මෙතන තියෙන එක රජයක් ගන්න අවශ්‍යයි මේකේ කොස් බෙනිෆිට් ඇනලිසිස්. හැම වෙලාවම රුපියල් සත බලන්නේ නැතුව කොස් බෙනිෆිට් ඇනලිසිස් එකෙන් ඒකේ ගෙවල් මෙන්න මෙච්චර ප්‍රමාණයක් එන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි UDA එකෙන් කරන්න පුළුවන් වැදගත්ම ආයෝජනය. ඒ වගේම තමයි ඒවියේෂන් මම හිතන්නේ මේක තව වැදගත් අමාත්‍යංශයක්. මේ අමාත්‍යංශ වගේම අද ඇයි මං අහනවා සිවිල් ඒවියේෂන් ඇතොරිටි එකට බිලියන් 26ක් ශ්‍රී ලංකා නායතන ගෙවන්න අවශ්‍යයි. බැරි වෙලාවත් පුද්ගල කොන්ත්‍රාත් රුපියල් 25000ක් ගෙව්වේ නැත්නම් රජයේ සල්ලි අවභාවිතය කියලා ගෙනනවා උසාවියට. නමුත් ශ්‍රී ලංකා නායතනේ බිලියන් 26ක් ගෙවන්න තියෙනවා. එයා ඒෂියා මිලියන් 88ක්, තායි ඒෂියා 221ක්, ෆිට්සෑග බිලියන් 2100ක්. ඇයි මේවා එකතු කරන්නේ නැත්තේ? මේවා බිලියන් 28ක්, ඒ කියන්නේ මිලියන් 28000ක් පුද්ගලික අංශයේ සල්ලි එකතු කරලා තියෙනවා සුද්දංගෙන්. ඒක ඔබේ සිවිල් ඒවියේෂන් ඇතොරිටි එකට ලබලා දීලා නැහැ. ඒ වගේම අපි ඉදිරියට කටයුතු කරනකොට අද කටුනායක ගැන කතා කරනවා. මේ මොහොතේ මම හිතන්නේ කටුනායක ගැන ඔබතුමා කිව්වා කවුන්ටර්ස් වැඩි කරනවා කියලා. ඇයි ඇමතුමනි එහෙම පාවිච්චි කරන්නේ? ඔබතුමාගේ සංකල්පය ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නැහැ. මේ නිල නිවාසයක් අපේ කතානායකතුමා අපේ අයිතිවාසිකම් රැකගන්න මේ කතානායකතුමාගේ ගෙදර දෙනවා වෙනින්දේකට. ඔබ අර VVIP එක ගන්න පුළුවන් මේ ටර්මිනල් එකක් හැටියටනේ. ඒක පාවිච්චි කරන්නේ නැහැ නේ කවුරුත්. මොකද යන්නේ නෝමල් එකෙන්. ඉතින් VVIP එකේ ටර්මිනල් එතන ගහන්න පුළුවන් කවුන්ටර්ස් අඩු ගානේ 15ක් 20ක්. දැන් මෙතන තියෙන ලොකුම බාධාව තමයි ස්ලොට් අරේන්ජ්මන්ට් එක. ස්ලොට් 30ක් මදි වෙලා තියෙනවා. ඉතින් ওই කවුන්ටර්ස් වලින් 14කින් ඒක හදන්න පුළුවන් කියලා කිව්වට ඊට වැඩිය හොඳයි අර දකුණු පැත්තේ තියෙන VVIP එක පාවිච්චි කරන්න මේක තුනේ. මොකද ඒක නිදසුනක් වශයෙන් අනන් තියෙන කතානායකතුමාගේ ගෙදර. අමාත්‍යංශ පහක ගෙවල් දීලා තියෙනවා වෙනින් තැන් වලට. ඉතින් මේක VVIP එක පාවිච්චි කරන්නේ නැත්නම් ඒක පාවිච්චි කරන්න මේ සම්බන්ධයෙන්. එතකොට රත්මලාන මම හිතන්නේ මේ සංකල්පය අපි එදා කිව්වා. දැන් මේ කටුන අපේ පාර්ලිමේන්තු උඩින් පියාසර කරන්න බැරි නිසා තමයි ප්‍රශ්නයක් තියෙන්නේ කියලා කරුණා කළා. ඒ වගේ දේවල් තියෙනවා නම් මෙහාට බෝම්බ ගහන එකේ කෝ බලාගෙන ඉන්නේ නැහැ. ඒක ගන්නව අරන් බෝම්බේ දාලා යනවා. ඉතින් ඊට වැඩිය මේකේ වාණිජකරණයේ වටිනාකම ලබා ගන්න තියෙන නිසා දැන් ඔහොම කරා නම් වොෂින්ටන් නුවර ගිහිල්ලා එදා මේ සැප්තැම්බර් 11 වෙනිදා ගිහිල්ලා බෝම්බ ගැහුවේ එදා කියලා තිබ්බද එන්න බැරිද ලගෝඩියකට හරි නිව්යෝක් වලට එන්න බෑ කියලා කිව්වද? නැහැ. ඒ වගේම ත්‍රස්තවාදී හිතන ආකාරයට අපි හිතන්න ගියොත් මේ රට ත්‍රස්තවාදී විදිහට ගෙනියන්න වෙයි. අපි ඊට වැඩිය වාණිජ පැත්තෙන් බලලා මේ පාර්ලිමේන්තුව තියෙනවා ඒක රැකවරණ දෙන්න පුළුවන්. එතකොට මේ රත්මලාන ඒක ඩිවලොප් කරන්න ඒකේ තියෙන විදිහට අපිට පුළුවන් ඩෑෂ් 8 ATR 72 බම්බාඩියස් ලියර් ජෙට්ස් බිස්නස් සෙක්ටර් කට්ටිය මෙහාට ගෙන්න ගන්න පුළුවන් ඒ රත්මලාන එකේ. මම හිතන්නේ අඩි 5800ක් තියෙනවා. මේක පුළුවන් නම් අර කුණු කන්දක් තියෙනවා ඒ පැත්තට ගන්න පුළුවන් නම් අපේ යාබස් 320ක් හරි මේ 737ක් ලෑන් කරන්න පුළුවන් ඒ කුඩු කන්ද. මං කිව්වට පස්සෙ මම ඒ සම්බන්ධයෙන් කතා කරා. කරුණාකර බලන්න ඒ පැත්තේ කුණු කන්දේ එතන ගන්න පුළුවන් ඒ ප්‍රමාණය. මම ඒකේ ප්‍රොපෝසල් එක මම ඔබ දෙපොළට මෙවන්නම්. මොකද බිමල් රත්නායක ඇමතුමා ඉන්න කාලේ ඒක ගැන උනන්දුතාවයක් ඉෂ්ට කරා. හැබැයි කරුණාකරලා මේ හයිඑන් ටුවරිසම් එකේ පැත්තෙන් ගන්න පුළුවන් ඒකට වැඩි සල්ලි දාන්න ඕනේ නැහැ. සල්ලි දාන්න නැතුව පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යන්න. මේව තමයි එදා අපට බැන්නට අද මම බොහොම සතුටු වෙනවා ඔබතුමා එක්සත් ජාතික පක්ෂේ පටන් ගත්ත ව්‍යාපාරික විය වාණිජකරණය. මේ පුද්ධීකරණ නෙමෙයි වාණිජකරණය. අපර ප්‍රාග්ධනය නැත්තම් ඒකේ තියෙන අදහස පාවිච්චි කරලා වත්කමත් එක්ක ප්‍රොෆිට් එක වෙන විදියකට කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබේ නියෝජ්‍ය ඇමති කියලා තිබ්බා ශ්‍රී ලංකා could have reached 3 million tourist arrivals if BIA terminal had been expanded. මේක නිකන් මෙහි යුද්ධයක් තිබ්බේ නැත්තම් එහෙනම් මේ රට තායිලන්තට වැඩිය සුද්ධ වෙනවා කියලා කියන එකක් වගේ දෙයක්. ඒක නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා මේවට හුඟක් දේවල් තිබන්නේ පෙළපාලි ගියා බෝම්බ වැදුනා ඒ වගේ ප්‍රශ්න තිබි. ඒවට වැඩිය දැන් වෙලා තියෙන දේ අතීත ඉතිහාසෙට බනින්න නැතුව පාවිච්චි කරන්න කොහොමද ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ? අර මං කිව්වා වගේ VVIP එක පාවිච්චි කරන්න. එතකොට ඒ ප්‍රශ්නේ ඉබේම පටන් ගන්නවා. සුද්දන්ට මේ දෙන ටෙන්ඩර් එක පුළුවන් තරම් ඉක්මන් කරන්න. දැන් මේකේ මං හිතන්නේ පටන් ගත්තේ LNT එක. ඒක දැන් ගිහිලා තියෙනවා වෙනින් එකකට. තයිසේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ තීන්දුවක් ඔක්කොම එකතු වෙලා එක තීන්දුවක් ගන්න. බය වෙන්න එපා. ඒක තුල ඔක්කොම ඉඳගෙන තීන්දුවක් ගත්තා නැගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තීන්දුව නොගැනීමේ ප්‍රශ්න තුලින් තමයි මේ කාල පරිච්ඡේදය ගිහිලා තියෙන්නේ. දැනටත් අවුරුද්දක් ගිහිලා තියෙනවා. දැන් කියන්න බෑ මේක ගියා ඉතිහාසයේ තිබ්බ ප්‍රශ්න කියලා. ඒ වෙන නිසා තමයි මං කියන්නේ decision making is very important. මේකේ අනිවාර්යම ඔබතුමාලා දැන් විපක්ෂයේ ඉන්න සුන්දර භාවය ආණ්ඩුවට ගියාට පස්සේ තේරෙනවා මේක කොතරම් අමාරුද කියලා. අන්න හැබැයි බය නැතුව ගන්න තීන්දුව තමයි ප්‍රශ්න වෙන්නේ. ඉතින් ඒ නිසා කරුණාකරලා ඒක කරන්න. ඉතින් ඒ වගේම තමයි මම මේ අවස්ථාවේ ප්‍රයෝගික කරනවා. මොකද දැනට 2.3 මිලියන් මේ සංචාරක එනවා මේ රටට. මේකෙන් අද එයාක්‍රාෆ්ට් 170ක් දවසකට එනවා. මේකේ 15,000ක විතර ප්‍රවාහන පිරිසක් දවසකට එනවා. ඒ වගේම ඇඩිෂනල් ෆ්ලයිට්ස් 14ක් ඇති කරන්න පුළුවන් මම කිව්වා වගේ VVIP සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි මම හිතන්නේ වැදගත්ම දේ ඉතුරු වෙලා තියෙන ෂිපින් අපේ නැවගත කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. අද සිලෝන් ටී වගේ සිලෝන් ක්‍රිකට් වගේ සිලෝන් පෝට්ස් එදා ලලිත අතුලත් මුන්දේ 1978 පාවිච්චි කරලා ලංකාව කොහොමද මේක ලෝකයට එකතු කරන්න පුළුවන් මාර්ගය ඇතිවන්නේ. ඒ ගත්ත විශිෂ්ට ක්‍රියාව එදා කන්ටේනරයිසේෂන් තුලින් අද ලංකාව මම හිතන්නේ 18 වෙනි ස්ථානයේ ලෝකෙ තිබෙන්නේ. ඉතින් මේ අවස්ථාව ඉදිරියට කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කරන්න යනකොට අපි පාවිච්චි කරන්න තියෙන එක දේ තමයි අපි කොහොමද මේ කම්පිටිෂන් කරන්නේ. ඒ කියන්නේ කොහොමද කනෙක්ටිවිටි කම්පීට් කරන්න පුළුවන් වන්නේ. කනෙක්ෂන් එක තුලින් තමයි අපි කම්පීට් කරන්න පුළුවන් වන්නේ. දැන් ඉන්දියාවට තමයි අපේ මාකට් එක තියෙන්නේ. මොකද අපි මේ නිෂ්පාදනය කරන ප්‍රමාණය නමුත් ඉන්දියාව තමයි නිෂ්පාදනය කළ අපනයන කරන්නේ. ඒගොල්ලොන්ගේ වරාවල් තියෙන ප්‍රශ්න නිසා තමයි අපට ලංකාවේ වරා ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. දැන් 2018 මිලියන් 7ක් කන්ටේනර් මේ හුවමාරු කරපු එක 2025 වෙනකොට ඒක මිලියන් 8කට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 7ක් ගියා මිලියන් 10ක් මිලියන් 1ක් වැඩි කරන්න. ඒක ලක්ෂ 10ක් වැඩි කරන්න අවුරුදු 7ක් ගියා. දැන් මේට වැඩිය සාමාන්‍ය 120ක් 22ක් විතර මේ ප්‍රදේශයේ නිෂ්පාදනය වැඩි වෙනකොට ලංකාවේ වරාය 130කින් විතර වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒ වුණේ නැත්තේ හරි වෙලාවට මේක එක්සත් ජාතිපක්ෂේ කාලේ වෙන්න පුළුවන් මීට පෙර ආණ්ඩු වෙන්න පුළුවන් මම මේ කියන්නේ ප්‍රශ්න වුණා. ප්‍රශ්නෙන්න ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. අපි ඉතිහාසය බැන බැන ඉන්න ගියොත් අපි මේ නැවගත කිරීම ඉන්දියාවට අපි බාර දෙනවා. අද විශාණම් මේ පෝට් එක එහේ ඩීප් පෝට් එකක් ඇතුළු බවට පරිවර්තන වෙලා තියෙන්නේ. ඇයි ඒකුණ එතන දැනගත්තා ලංකාවේ මේ තියෙන පෙරළිය නිසා ප්‍රශ්නයක් ඇති වෙන ප්‍රශ්නයක් උනාම ඒකට උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න බැරුණාම මද වෙසල්ස් ඉන්දියාවට යන්න පටන් ගත්තා මෙහාට එන්නේ නැතුව. ඒ නිසා මේක වෙනස් කරන්න පටන් ගන්න අවශ්‍යයි. අප මේ අවස්ථාවේදී අපි ඉන්ඩස්ට්‍රි ඩ්‍රිවන් පොලිසියක් ඇති කරන්න ඕනේ. අපිට පෝට් ස්ට්‍රැටජියක් ඇති කරන්න ඕනේ වන්නේ. අද තියෙන්නේ අද වරාය ප්‍රොෆෙෂනල්ස් හදාන්න අවශ්‍යයි. ඒ ප්‍රොෆෙෂනලිසම් තුලින් තමයි අපි ඉදිරියට කරන්න පුළුවන් වන්නේ. අද අපි රටක් වශයෙන් කතා කරන්න අවශ්‍ය වන්නේ අද මෙහෙන් වෙසල් බයිපාස් කරගෙන යනවා. ඒක බොහොම භයානක මේවා එකක්. මොකද මේකේ නැව් අයිතිකරුවන් දැනගන්න පටන් ගත්තොත් මේ රටේ ලංකාවේ වෙසල් බයිපාස් කරගෙන යනවයි කියලා ඒක අපිට ලොකු තර්ජනයක් වෙනවා. 1972 මං හිතන විදිහට ලීකොන්යෝ අගමැතිතුමා මෙහාට ආව අවස්ථාවේදී කිව්වේ මම 1950 ගණන් වල ලංකාවට ආවම බැලුවේ වරාය කොහොමද කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ. අපි ඒක පාවිච්චි කරගෙන කොහොමද අපි සිංගප්පූරුවක් හදන්නේ කියලා. එතුමා 1972 එනකොට දැකලා තිබ්බේ මෙන්න අපි එදා මේක ගුණාංගේ පාවිච්චි කරලා අපි හැදුවා. දැන් බලන්නකො මෙහි තියෙන මේ ස්ට්‍රයික් එක තියෙන ප්‍රශ්න නිසා කවදාක්වත් ආයි ලංකාවේ වරායක් වගේ වෙන්න දෙන්නේ නැහැ කියලා තමයි එතුමගේ අනාගතය සිංගප්පූරුවේ හැදුවේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබතුමාලට කියන්නේ මේක ඇති වෙන්න දෙන්න එපා. ඒ බයිපාස් කරන එක කිව්වට පසුව ඒගොල්ලන් හිතයි ලංකාවක් නැතුව අපි ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක ඉන්දියාවේ ආයෝජන කරන්න පටන් ගත්තොත් අපට කවදාකවත් ලංකාවේ වරායක් අපේම නිෂ්පාදන තුළින් ඉදිකර මේ කටයුතු කරගෙන යන්න බෑ අමුතුමා. ඒ නිසා මේ අවස්ථාව පාවිච්චි කරන්න. එදා පෝර්ට් එකේ හබ් ඇන් ස්පෝක් කොන්සෙප්ට් එක වුණා, ඒක සාර්ථක වුණා. දැන් මේකේ ලොජිස්ටික් සෙන්ටර් එක බවට පරිවර්තනය වෙන්න අවශ්‍යයි. මේ ලොජිස්ටික් සෙන්ටර් එකට ඇති කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. දැන් ඇයි අපි මේ අවස්ථාවේදී වෙසල්ස් බයිපාස් කරන්න පටන් ගත්තේ? මොකෝ ECTA එකේ සංවර්ධන ඇති නොවුණා. එදා තිබ්බා ටෙන්ඩර් එකක්, ඒ ටෙන්ඩර් එක හරි නැහැ කියලා කැන්සල් කරා. නමුත් කැන්සල් කිරීම තුර අපට වුණේ මේකේ ස්ටඩල් කැරියර්ස් තියෙන ඒ 30 කැන්සල් වුණා. ඒ කැන්සල් වීම තුර 15කට අපි ඕඩර් එක දීලා ටෙන්ඩර් එක දාලා තියෙනවා. නමුත් ටෙන්ඩර් එකේ 15ක් නැතුණත් 30ක් තමයි අවශ්‍ය වන්නේ. මොකද ඒකේ ARMG ඒව හුවමාරු කරන්න අවශ්‍යයි. ඒව කරනකොට මේ වගේ ස්ටඩල් කැරියර්ස් අත්‍යවශ්‍යයි. ඉතින් මේත තුල නිෂ්පාදනය කරන මාස 18ක් යනකොට 15 මදි 30ක් අවශ්‍ය තියෙන තැනකට. ඉතින් ඒකේ වුණ දේවල් නෙමෙයි මං කියන්නේ. ඇයි වුන් නැත්තේ කියන ප්‍රශ්නෙට උත්තර සපයන එක තමයි මං අහන්නේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ.
මෙතන මගේ මිත්‍ර කහද දෙන්න බැහැලු එනවා. ඔබතුමාගේ විතරයි අහන්න පුළුවන් නන්නේ. ඉතින් ඒ නිසා මම මිනිත්තු දෙකක් කිව්වම් මම මේක පුළුවන් තරම් ඉක්මනට මේව කරන්නම්. එතකොට ඒ කාල පරිච්ඡේද පුළුවන් තරම් ඉක්මනට අල්ලගන්න වේවි නැත්නම් වෙන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට ලොජිස්ටික් සම්බන්ධයෙන් ලොජිස්ටික් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් එක අද අපි 73 ස්ථානේ තියෙන්නේ. දැන් පෝට් එකේ අපි 15-18 තියෙනකොට මේ ලොජිස්ටික්ස් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් එක අපි අනිවාර්යයෙන්ම මීට වැඩි හොඳ තැනකට ගෙනියන්න අවශ්‍යයි. ඒ නිසා අපේ ට්‍රාන්ස්ෂිප්මන් හබ් එක වගේ අපි ලොජිස්ටික්ස් සෙන්ටර් එකත් ඉදිරියට කටයුතු කරගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා අපිට තියෙන්නේ මේකේ එක්සිකියුෂන් ස්ට්‍රැටජි එක තීන්දුව ගන්නවා ක්‍රියාත්මක නොවෙනවා. ඒ ප්‍රශ්නේ ලොකුවට බලපානවා. ශ්‍රී ලංකා පෝට්ස් ඔතෝරිටිගේ පෝට් ස්ට්‍රැටජියක් අවශ්‍යයි. කොළඹ වරාය විතරක් නෙමෙයි මේක බලන්න අවශ්‍යයි. මත්දල කනගාටු හම්බන්තොට වරාය මේක තුලින් අපේ තිරුකුණාමලය මේ ඔක්කොම එකට ඩිවලප් කරන පෝට් ස්ට්‍රැටජියක් අවශ්‍යයි. එතකොට රීජනල් කැරියර්ස් අපේ ෂිපින් කෝපරේෂන් වල අපර මේ රට දූපතක් වශයෙන් තිබ්බට ෂිපින් කෝපරේෂන් නැව් නැති කම්පනියක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මේක රීජනල් කැරියර් එකක් බවට පරිවර්තනය. ඒ දෙක තියෙන්නේ අපේ යාපනයේ ඉඳන් කොළඹට යන එකයි ඒ පැත්තට. ඉන්ටර්නැෂනල් ගෙනියන්න පුළුවන් විදිහ රීජනල් කැරියර් එකක් බවට පත් කරන්න. ඔබතුමාලා කැපිටල් දාන්න ඕනේ නැහැ. වෙනින් ওই තැන්වල තියෙන මේ නැව් මෙහාට ගෙනලා බද්ධ කරලා වැඩ කටයුතු කරගෙන යන්න. ඒ ඔබතුමාලා කෝල් සම්බන්ධයෙන් වැඩ කරනවා නම් ඒ වගේ ගල්ලංගුරුත් එක්ක ඇයි මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරගෙන යන්න බැරි වන්නේ? ඉතින් මේ කන්ටේනරයිසේෂන් දැන් හම්බන්තොට වරායි අපට අවශ්‍යයි පෝට් කන්ටේනරයිසේෂන්. ඉතින් ඒකට කොහොමද අපි තියෙන්නේ මේ නවීන යන්ත්‍ර සූත්‍රයෙන් කටයුතු කරන්නේ? ඒක පුද්ගලිකංශය දීලා තියෙනවා. ඒගොල්ලන්ට කියන්න අවශ්‍ය ඔබතුමාලා කරන්නේ නැත්නම් එහෙනම් අපට අරන් කරන්න වෙනවයි කියලා. ඒ තත්ත්වයක්
ගරු මන්ත්‍රීතුමා.
එහෙම හැබැයි තාම ඒ සම්බන්ධයෙන් උත්තර දීලා ඒගොල්ලන් කියලා තියෙන ප්‍රොඩක්ෂන් මදි ඒගොල්ලන්ට ඉකොනොමිකලි සර්වයිව් වෙන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි කාලය අවසන්.
හරි මන් තප්පරය ගන්න තව. ඒ නිසා මම මේ අවස්ථාවේ කියන්නේ කරුණා කළා. දැන් මේ අවස්ථාවේ අපි තියෙන ලොකුම එක තියන්නේ අපේ හෑන්ඩ්ලිං මේ කියන්නේ කොච්චර ඉක්මනට නැවක් ඉක්මනට එවනවද කියලා. දැන් අපේ සවුත් ආෆ්‍රිකාවල 2.8ක් දවසකට තිබ්බහම, ඔස්ට්‍රේලියාවල 1.8ක් තිබ්බහම, UAE වල 1.1ක් තිබ්බහම
ඉන්දියාවල අවසන් කරගරු මන්ත්‍රීතුමා
9% ට්‍රෝලින් මේක ඉක්මනට එවන එකක් තමයි
අවසන් කරන්න.
බොහොම භයානක දෙයක්. මොකෝ ඉන්දියාවේ අපේ මිත්‍රශීලී රටක් අපේ තරංකාරයෙක් වෙනවා වගේම අපේ මේ
කාලය අවසන් කරගරු මන්ත්‍රීතුමා
පාවිච්චි කරන එක. ඒ නිසා අපි එකට ඒකාබද්ධ වැඩ කරන්න අවශ්‍යයි කියන එක මතක් කිරීමෙන්
ගරු
හරස් වෙලා තියෙන නිසා
ගරු වෛද්‍ය සුසිර රත්සිංහ